ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණිකම් මාතා.
Thank you, Honorable Speaker. මගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවද කතානායකතුමාද නැත්නම් කාලය ඉල්ලනවද දන්නේ නේද? මම ඉදිරිපත් කරන්නම් ප්‍රශ්නේ පිළිතුරු ලබා දෙන කවර ඉන්නවද දන්නේ නැත්නම් මේ කල් ගන්නවා නම් මේ තව වැඩිපුර ප්‍රශ්න දෙකකුත් මේකට දාන්න තියෙනවා මොකද කතානායකතුමා පස්සේ දෙන්නේ
නැහැ
නේ. කතානායකතුමනි අද පිළිතුරු ලබා දෙන්නේ නැහැ කල් ගන්න.
හරි. ලබා දෙන්නේ නැහැ නේ. හරි. ගරු කතානායකතුමනි මම ඉදිරිපත් කරනවා 2025 නොවැම්බර් මාස අගභාගයේ බලපෑ දිත්වා සුලිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය ආහාර නිෂ්පාදනයට දැඩි බාධා එල්ල වී ඇත. සාමාන්‍යයෙන් ජාතික සහල් නිෂ්පාදනයෙන් 3/2කට ආසන්න ප්‍රමාණයක දායකත්වයේ දක්වන 2025-26 මහකන්නයේ වගාවේ වඩාත්ම අවදානම් සහිතක මුල් අවධියේදීම මෙම අපදාවට ලක් විය. සාමාන්‍යයෙන් සෑම මහකන්නයකම හෙක්ටයාර 800,000ක් පමණ වගා කරන නමුත් ආපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ වාර්තා කරන පරිදි මෙම කන්නේ වී වගා කර ඇත්තේ හෙක්ටයාර 563,950ක් පමණි. ඉන් වැඩි ප්‍රමාණයක් අධික වර්ෂාව ජල ගැලීම් සහ නායෑම හේතුවෙන් හානියට පත්ව ඇත. තේ පොල් පළතුරු සහ ගෙවතු වගා නැතුළු බහුවාර්ෂික භෝගද මෙයින් පීඩාවට හා බලපෑමට පත්ව ඇත. වගාහානි හේතුවෙන් ගොවින්ගේ මුදල් ප්‍රවාහය සිඳී පවතින පසුබිමක 2026 යලකන්නේ වගා කටයුතු ආරම්භ වීමට නියමිතව ඇති බැවින් ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යමාගෙන් පහත පැහැදිලි කිරීම ඉල්ලා සිටිමි. ගරු කතානායකතුමනි අපේ මේ ගරු කෘෂිකර්ම ඇමතුමාගෙන් මාස කීපයකට පෙර අහපු 27/2ටත් තාම පිළිතුරක් නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. අර කිව්ල් ඔය වැඩපිළිවෙල පිළිබඳව ඇහුවා. දැන් ඒක ජාතික වැදගත්කමෙන් යුත් ප්‍රශ්න නිසා ඒ අවස්ථාවේ ඇහුවට මාස දෙකකින් පිළිතුරු දා ඒක වැදගත්කමක් නැහැ. ඒකත් මේ අවස්ථාවේ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි ගරු කතානායකතුමනි 2025-26 මහකන්නේ වී නිෂ්පාදනය පිළිබඳව රජයේ වර්තමාන නිල ඇස්තමේන්තුව මෙට්‍රික් ටොන් කොපමණ ප්‍රමාණයක්ද සහ 2026 වසර සඳහා ජාතික මට්ටමින් සහල් හිඟයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබේද? මම මේක අහන්නේ ගරු කතානායකතුමනි දැන් ඉදිරියේදී සහල් හිඟයක් එනවා ආවන් පස්සේ මේක පුරෝකථනය වෙලා නැතුව මේ ප්‍රශ්නේ කන්නේ ඉවරනම් පස්සේ මේකට පිළිතුරු දෙන්න වැඩක් නැහැ. දෙවෙනි එක තමයි හානියට පත් ගොවීන් සඳහා මේ දක්වා වෙන් කර ඇති සහ බෙදා දී ඇති සහන පැකේජ ප්‍රතිසම්පාදන කියන්නේ බීජ වී පොහොර රෝපණ ද්‍රව්‍ය සහන ණය වන්දි ඇතුළුව දිස්ත්‍රික්ක 90 සහ බෙදා හරින ලද වටිනාකම 90 වර්ග දක්වන්නේද? මොකද දිස්ත්‍රික්ක මට්ටමින් ලැබිලා තියෙන ප්‍රමාණය පිළිබඳව ඇග්‍රේරියන් කොමිෂනර් ජෙනරල් එක්ක කතා කරාමත් සමහර දිස්ත්‍රික්කවල අපිට සෑහීමට පත් වෙන ප්‍රමාණයක් ලැබිලා නැහැ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සුලිකුණාටුවෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්ක කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධාන ජලාශවලින් වාරි ජලය මුදා හැරීම සහතික කළ වී බීජ වී ලබා දීම සහ පොහොර සැපීම ඇතුළුව 2026 යලකන්නේ වගා කටයුතු නියමිත වේලාවට සහතික කිරීම සඳහා ගනු ලබන නිශ්චිත ක්‍රියාමාර්ග මොනවාද? මොකද ගරු කතානායකතුමනි දැන් මඩකලප උදාහරණයක් හැටියට මම දෙන්නම්. මඩකලපේ දිත්වා කුණාටුවෙන් මුළු සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙච්ච කුඹුරු වලට අක්කරේට 60,000 ගන්න දීලා තියෙනවා. මේ වෙනකොටත් අක්කර භාගයේ යම් ප්‍රමාණයක් වෙච්චර දීලා නැහැ. හතරවෙනි එක තමයි ඇතම් දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වී මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත මෙතෙක් ප්‍රමාණවත් පරිදි හෝ නියමිත වේලාවට පොහොර ලැබී නොමැත. වැලි සහිත පස් හේතුවෙන් අක්කරයකට අවශ්‍ය වන අවශ්‍ය වශයෙන් යූරියා කිලෝග්‍රෑම් 100ක් අවශ්‍යයි. රජයෙන් දෙන්නේ 40යි. වැලි සහිත තියෙන ප්‍රදේශවලට 100ක් අවශ්‍යයි. අවශ්‍ය වන අවස්ථාව තිබේ. පොහොර සැපීමට ගිවිසුම්ගත CCS ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ රජයේ පොහොර සංස්ථාව බෙදා හැරීම ප්‍රමාද කිරීම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. මේ කෙරෙහි කඩනම් පියවර ගන්නේද? ගෞරව සභානායකවරයා ඉන්ද කර්ල්වියේ නාන් මෙහි මුඛ්‍යමහ මුන්වෙකින් රේන් තත්පොළද මට්ටකලප මාවට්ටතලේ විවසායම් විදෙප්පු නඩන්ද 35 நாட்கள் கடந்து விட்டிருக்கின்றது. சில பிரதேசங்கள்ல வளமையாக 15 நாட்களை கடந்து உரம் அந்த அந்த வயல்களுக்கு முதலாவது கட்டம் அந்த உரத்தை பயன்படுத்த வேண்டும். ஆனால் இதுவரைக்கும் உதாரணமாக வாகர ஏராவூர் போன்ற பிரதேசங்களில் இன்னும் CCS லங்கா பிரைவேட் லிமிடெட் அரசாங்கம் சொல்ற அந்த தனியார் நிறுவன மூடாக இதுவரைக்கும் ஒரு லொரி அளவிலே தான் வந்திருக்கு. அப்போ அக்ரேரியன் கமிஷனர் ஜெனரலோட பேசியிருக்கிறேன், மாவட்ட டிசியோட பேசியிருக்கிறேன். ஆனால் இந்த பிரச்சனைக்கான தீர்வு இன்னும் எட்டப்படவில்லை. அப்ப மாவட்டத்திலே அரசாங்கம் வழங்கும் உரம் நேரத்துக்கு வராவிட்டால் பொதுமக்கள் என்ன செய்ய வேண்டும்? பொதுமக்கள் தனியார் ஊடாக இந்த உரத்தை வாங்க போறார்கள். இதிலே சில கம்பெனிகள் மற்ற மாவட்டத்தில் நடந்த ஒரு சம்பவம் போறதீவு பெற்றலே பிரதீப் பசலக்கடை என்ற அவருடைய பசலக்கடையிலே கம்பெனி 16,000 ரூபாய் அந்த பேக்ல அடிச்சு அனுப்புறார்கள். அப்ப பசலக்கடையில் இருக்கிறவர்கள் மக்களுக்கு டைமுக்கு சரியான நேரத்துக்கு உரம் கிடைக்காவிட்டால் விவசாயம் அழிந்து போய்விடும் என்ற கவலையில அவதானத்தில் பயத்தில் அரசாங்கம் 10,000 ரூபாய்க்கு வாங்க சொல்லி சொன்னாலும் மக்கள் அவதிப்பட்டு போய் 16,000 ரூபாய்க்கு வாங்குறார்கள். அப்ப கடையில் இருக்கிறவர்களையும் நாங்கள் குறை சொல்ல முடியாது என்ற மக்கள் கேட்கிறார்கள், உரம் தர முடியாட்டி கடையை மூடி போட்டு போங்க. அப்ப 16,000 ரூபாய்க்கு உரத்தை வாங்கினால் கன்சியூமர் ஃபியர்ஸ் போய் இவங்களுக்கு எதிராக வழக்கு போடுறார்கள். அப்ப ஒன்றில் முழுமையாக விவசாயம் அழிந்து போகும், இல்லாட்டி 16,000 ரூபாய்க்கு வாங்கி போட வேண்டும், போட்டால் கடை வைத்திருக்கிறவர்களுக்கு பிரச்சனை வருகின்றது. இரண்டாவது விடயம் கௌரவ சபாநாயகர் அவர்களே, எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கிற சில பிரதேசங்கள் அந்த வயல் நிலங்கள் மண் கூடுதலாக இருக்கிற பூமி, அரசாங்கம் சொல்றார்கள் 40 கிலோ அளவிலே தான் விவசாயிகளுக்கு யூரியா மற்றும் உரங்கள் அரசாங்கத்தால் தரலாம். ஆனால் எங்கட பிரதேசங்களில் விவசாயம் அந்த அறுவடை சரியாக விளைச்சல் சரியாக வருவதாக இருந்தால் 100 கிலோ வரைக்கும் போட வேண்டிய தேவை இருக்கு. அப்ப மிச்சம் 60 கிலோ எங்க வாங்குறது? தனியார்ட்ட தான் வாங்க வேணும். இப்ப தனியார்ட்ட வாங்குறதுக்கு இடம் இல்லை என்றால் வாங்குற விக்கிரவர்களுக்கும் பிரச்சனை என்று சொன்னால் ஒன்றில் விவசாயம் முழுமையாக அழிந்து போய்விடும், இல்லாவிட்டால் விவசாயி அழிந்து போய்விடும். இல்லாட்டி இது ஒரு இதுக்கு ஒரு நிரந்தரமான தீர்வு. இந்த சபையிலே கௌரவ சபாநாயகர் இந்த கேள்வியை நான் கேட்கிறது, இன்றைக்கு 35 நாட்கள் கடந்து இருக்கு, இன்னொரு 60 நாட்கள் கடந்து போனால் விவசாயத்துடைய எல்லாம் முடிஞ்சிருக்கு. அவ இந்த காலத்துக்கு தேவையான பதில் வழங்காவிட்டால் இதிலே இந்த கேள்விகளை நாங்கள் எழுப்புறதுல பிரயோஜனம் இல்லாம போயிடும். இரண்டாவது விடயம் கௌரவ சபாநாயகர் அவர்கள், இந்த தித்வா புயலால பாதிக்கப்பட்ட விவசாயிகளுக்கு ஒரு ஏக்கர் முழுமையாக பாதிக்கப்பட்டவருக்கு 60,000 ரூபாய் சில இடங்களில் கிடைத்ததாக சொல்றார்கள். ஆனால் குறைந்த அளவு பாதிக்கப்பட்டவருக்கு ஒரு 1 ஏக்கர் பாதிக்கப்பட்ட இதுவரைக்கும் அவங்களுக்கான நஷ்டீடு வந்து அரசாங்கத்தில் வழங்கப்படலை. அது மாத்திரமல்ல, மெட்ட தென்னை போன்ற ஏனைய மரங்களுக்கும் கூட, தென்னை மரங்களுக்கும் மட்டக்களப்பு மாவட்டம் மாத்திரம் ஒரு வெள்ள பூச்சிகளால் வந்து ஒரு நோய் வந்து இப்ப 2 ஆண்டுகளாக அந்த நோய்க்கு எந்த கட்டுப்படுத்தக்கூடிய எதுவும் இல்லை. ஆனால் கண்ணுறுவையிலே ஒரு அதுக்கான ஒரு ஒரு மாற்று ஒரு கிருமிநாசி ஒன்று கண்டுபிடித்திருந்தாலும் கூட இதுவரைக்கும் தென்னை கொக்கனட் ரிசர்ச் டிபார்ட்மெண்ட் அதுக்கு அப்ரூவல் தரலன்னு சொல்லி அதை கொடுக்குறார்கள் இல்லை. அப்ப தேங்காயினுடைய எண்ணிக்கை குறைந்து கொண்டு போகுது. அப்ப இப்படியான ஒரு பின்னணியில் நான் மலையத்திலையும் இவ்வாறான தேயிலை தோட்டங்களை பிரச்சனைக்கலாம், இப்படியான பிரச்சனைகள் இருக்கும் பொழுது கௌரவ சபாநாயகர் அவர்களே இந்த விடயங்களுக்கான தீர்வினரை பெற்றுத்தராவிட்டால் மீண்டும் விவசாயிகள் வீதியிலே இறங்கி போராடுற நிலைக்கு தான் தள்ளப்படுவார்கள். அவர்களிடம் இணைந்து நாங்களும் அரசுக்கு எதிராக போராட்டம் செய்ய வேண்டிய நிலைக்கு தான் தள்ளப்படுவார்கள். தயவு செய்து இந்த விடயத்திலே கௌரவ சபாநாயகர் அவர்கள் எங்களுடைய அரசாங்கத்துடைய பிரதம குரோடா இருக்கிறார், உங்களுடைய கவனத்துக்கு இதை நான் தருகின்றேன். அவசரமாக இந்த விடயங்களுக்கு நான் பதிலை வழங்குமாறு கேட்டுக்கொள்கிறேன். நன்றி.
கரு பிரதான சங்கீதாயகத்துவம் அமாத்தியான்ச நிவேதன வரசா சிவில் குவான்சேவா அமாத்திய சக பலசக்தி அமாத்திய கரு அன்று அன்று கருணாதிலக மகாத்தா திதாஸ் விசியாய திக்காய் விசியனிதின கரு ரவி கருணாநாயக மகாத்தா விசி நிஸ்தாரணியோக விசியாத்த திக யட்டதி அசலந்த பிரசனின்ற பிரித்துள்ள பாதி
கரு கதாநாயக துமணி இத்துமகே පළවෙනි ප්‍රශ්නය යොමු වෙන්නේ අලංකාර සමාගමේ ප්‍රතිපූර්ණයේ සහ සමාගමේ ප්‍රතිව්‍යුහකරණ සහ වාණිජකරණ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනට රාජ්‍ය බැංකු වලින් පවත්නා රුපියල් බිලියන 91.3ක ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කරලා ඒ වගේම පොලි විෂමතාවෙන් මූලික ගෙවීම සඳහා පස් අවුරුදු සැලැස්මක් යටතේ අර්ධ වාර්ෂික ප්‍රතිගෙවීම් සැලැස්මක් මූලික වාර්ක සමන්විතව පළමුණුවට කොටස් රුපියල් බිලියන 25.2ක් 2025 දෙසැම්බර් මාසයේ වෙනකොට ප්‍රධාන බැංකු දෙක ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙත ගෙවීම සඳහා මුළුමනින්ම භාවිත කරලා තියෙනවා. ඒ වගේම මහා බණ්ඩාගාරයේ බැංකු විදිත්‍ය ශ්‍රී ලංකා ගුවන් සේවයේ අතර එකඟතාවයක් පැමිණිලා නිශ්චිත කාර්යාමයකට අනුකූලව රාජ්‍ය බැංකුවල නැව ගෙවීම සඳහා 2030 වසර වන විට සෑම වසරකම අප්‍රේල් මාසයේ සහ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජයෙන් සමාගමට තවදුරටත් ප්‍රාග්ධන මුදල් ගෙවීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර සයුවරී බැඳුම් කර අපකරයක් මෙවැනි විට ප්‍රතිව්‍යාගත කරමින් පවතිනවා. අපි විශ්වාස කරනවා ඒ කටයුතු 2026 අවසන් වෙනකොට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට ගුවන් දෙවන ප්‍රශ්නය යොමු වෙන්නේ ගුවන් සමාගම් පාඩු නොලබන ආයතනයක් විදිහට ඉදිරියට පවත්වාගෙන යන්නේ කුමන විගණිත මූල්‍ය පදනම් මගින්ද කියන එක ලාභදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාව සමාගමට තියනවද නැද්ද කියන එක ඒක සැලකිය යුතු සැකයකට තුදුන කරුණක් බව විගණිතාධිපති විසින් තමන්ගේ විගණන මතයේ දක්වලා තියෙනවා. ඒ වගේම ලාභදායි ව්‍යාපාරයක් ලෙස සමාගමට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන මූල්‍ය සහය අඛණ්ඩව ලබා දෙන්න බවට ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් සහ භාණ්ඩාගාර ලේකම් වෙත අනුමැතිය මත භාණ්ඩාගාර ලේකම් මත මේ වෙනකොට ලිපියකින් සහතික වෙලා තියෙනවා. කෙසේ වුවත් අපි මේ තියෙන තත්ත්වය තුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක කිසියම් විදියක මූල්‍ය ව්‍යාපාර සැලැස්මක් අනුව කටයුතු කිරීම සඳහා අදාළ ආයෝජකයන්ගෙන් සහයෝගය ලබාගෙන ඒ ප්‍රසන්ට් මොඩල් එකක් පිළිබඳ මේ වෙනකොට සාකච්ඡාව ආරම්භ කරලා අමාත්‍ය මට්ටමින් සහ භාණ්ඩාගාර මැදිහත් වෙලා සාකච්ඡාවක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
ගරු ප්‍රාධිකරණ මන්ත්‍රීතුමා,
කැබිනට් අප්‍රූව්ඩ් ඩිෆිනිට් පාත්වේ විද ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් PPP මොඩල්ද කියන එකට උත්තර දුන්නේ නැහැ.
ගරු අමාත්‍යතුමා,
අපි මන්ත්‍රීතුමා මම ප්‍රශ්නේ පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔබතුමාගේ ඒක තමයි දැන් ඔබතුමා අහන ප්‍රශ්නේදී ඒකද අහන්නේ රාජ්‍ය පෞද්ගලික අහුල්කාරීත්ව මොඩලයක්ද කලමනාකරණ කොන්ත්‍රාත්ද ඒත් නැත්නම් අඛණ්ඩ රාජ්‍ය හිමිකාරත්වයක්ද කියන එකනේ. ඒක තමයි මම මෙතෙන්දී පැහැදිලි කරේ. මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යංශ මට්ටමින් සහ මුදල් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කරනවා. සාකච්ඡාවක් කිරීගෙන යනවා. දැන් මේ මොහොතේදී තවම නිශ්චිත වශයෙන්ම අපි එකඟතාවයකට බැමිලා නැහැ මොන වගේ මොඩල් බිස්නස් මොඩල් එකක්ද මෙතන තියෙන්නේ කියන එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේදී කිව්වේ නැතත් මම ඊළඟ ප්‍රශ්නේ කැලලක් හැටියට මම පැහැදිලි කරා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ වඩාත්ම ආසන්න වාර්තා කරන දිනයක ශ්‍රී ලංකන් ගුවන් සමාගයේ හිඟණය මුදල් එකතුව ඒ වගේම විසුරුවා ගුවන් යානා කල්බදු වගකීම් ඒක වගේම බැංකු ණය සහ අන්තර් සමාගම් වගකීම් මොනවද කියන එක ශ්‍රී ලංකන් රුපියල් සහ ඩොලර් වලින් ඉදිරිපත් කරන්න කියලා තමයි එතුමා ඉල්ලා සිටින්නේ. මහා භාණ්ඩාගාර 2026/31 වෙන දිනෙට මහා භාණ්ඩාගාර ඇපණය රුපියල් මිලියන 152 මිලියන 10,086ක් මිලියන 152,000ක් සහ 0.86ක් තියෙනවා. ඒක ඇමරිකන් ඩොලර වලින් 491.23ක්. ගුවන් යානා කල්බදු මෙහෙයුම් වල පිළිබඳ මෙහෙයුම් කල්බදු 111,865.34ක් තියෙනවා. ඩොලර් මිලියන වලින් 361.5ක්. බැංකු ණය සහ බැංකු වෛරා පහසුකම් 22,626.25ක් තියෙනවා රුපියල් මිලියන. ඇමරිකන් ඩොලර් වලින් 73.12ක්. අන්තර් සමාගම් වගකීම් 21,022.5ක් ඇමරිකන් ඩොලර් වලින් 67.93ක් මුළු එකතුව 307,524.7ක්. එවැගේම ඇමරිකන් ඩොලර් වලින් 993.78යි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ වාර්තා කර රුපියල් බිලියන 25.2 පිළිබඳ කටයුතු කරන්නේ කුමන යපකරව පියවීමෙන්ද එහෙම නැත්නම් අනුමත කරන ලද විසර්ජන පනතකින්ද අයවැය සහන මගින්ද එහෙම නැත්නම් පරිපූර්ණ කැත්තමේන්තුවේදී යන අග මම කලිනුත් පැහැදිලි කළා වගේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තෝරාගත් ණය ගෙවීම සඳහා ත්‍රිපාක්ෂික ගිවිසුමක් ඒ ත්‍රිපාක්ෂික ගිවිසුම අවසන් කිරීම යන විෂය යටතේ කැබිනට් අනුමැතිය අපිට ලැබිලා තියෙනවා. ඒකේ ඒ අනු අමාත්‍ය මණ්ඩල තීරණයේ ප්‍රකාරව ඩොලර් ණය වලට අදාළව 0.6 පොලි අනුපාතය සහ රුපියල් ණය වලට අදාළව පවතින SLFR +1% පොලි අනුපාතයට අදාළ සමාන වාරිකවලින් ඉදිරිපත් අවුරුදු සඳහා අර්ධවාචිකව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය ගෙවීමට අනුමැතිය කැබිනට් අනුමැතිය මේ අනුවට ලැබිලා තියෙනවා. ඒ අනුව ණය විස්තර තියෙන්නේ ලංකා බැංකුවෙන් තියෙන මුදල, මහජන බැංකුවෙන් තියෙන මුදල සහ ඒක රුපියල් වලින් සහ එක්සත් ජනපද ඩොලර් වලින් අදාළ මුදල් තියෙනවා. මම මන්ත්‍රීවරයා කැමති නම් ඒ සම්බන්ධයේ ප්‍රමත් සභාගත කරන්න කැමතියි. ඊළඟට එතුමාගේ ඊළඟ ප්‍රශ්නය අහන්නේ පස්වෙනි ප්‍රශ්නය. පහත් සඳහන් ආයතන සඳහා 2021 වසරේ සිඳලා 2025 වසර දක්වා වසරින් වසර පදනම් මත විගණනය කරන ලද කළමනාකරණ ගිවිසුම් ලාභ පාඩු මුදල් ප්‍රමාණයන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා කේටරින් සහ ශ්‍රී ලංකා ගවුන් හැන්ඩලින් කියන එක අතවශ්‍යම ශ්‍රී ලංකන් ගවුන් හැන්ඩලින් ලෙස වෙනත් ආයතනයක් ස්ථාපිත වෙලා නැහැ. ඒක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යටතේම තමයි ක්‍රියාත්මක කරන්නේ. නමුත් ශ්‍රී ලංකන් කේටරින් වල වෙනම විගණන ගිණුම් පවත්වාගෙන යනවා. මම 2024-25 අවුරුද්දේදී ශ්‍රී ලංකන් එයාලයින් එක පාඩු ලබලා තියෙනවා මිලියන 7594.56ක්. හැබැයි ශ්‍රී ලංකන් කේටරින් සමාගම මිලියන 4859.73ක් ලාභ ලැබලා තිනවා. අනිත් වසරවලට අදාළ දත්ත මම සභාගත කරනවා. 6 වෙනි ප්‍රශ්නේ අහන්නේ ගුවන් මගින් ඥානාවල 24 ශ්‍රී ලංකන් ගුවන් සේවය 3870.86ක ලාභයක් ලැබලා තිනවා. ඒ වගේම ශ්‍රී ලංකන් කේටරින් සමාගම 4054.24ක් ලාභය වාර්තා කරලා තිනවා. හවිනේක ගුවන් යානාවල නැගීමේ සාමාන්‍ය 80%ක් තිබියදී ගුවන් මාර්ග 70%ක් පමණ පාඩු ලබන්නේ ඇයි කියන එක පිළ සඳහන් කළා. මේ පරස්පරතාවය පැහැදිලි කරන්නේ කොමන ව්‍යුහාත්මක ආකර්ෂණාත්මකද කොමන අධ්‍යාන්දමේ මැන බැලිය හැකි නිරවද්‍යතා සංශෝධන ක්‍රියාත්මක වීම පවතිනවාද කියන එක තමයි ප්‍රශ්නේදී අහන්නේ. ඇතරම ඔබතුමා සඳහන් කරන්නේ බොහෝ වෙලාවට අර ඉන්දියානු වෙත පමණක් කෙරෙන කෙටි දුර ගමන්වල ගුවන් මගින් මෙහිමවල පිරිවැය cover වෙන්නේ නැහැ. නමුත් අපිට මේ ගුවන් මගන් ගමන් පිළිබඳ බලන්න වෙන්නේ සම්පූර්ණ කොළඹ සිට ඒ අදාළ ගමනාන්ත වෙන වෙත කෙරෙන ගුවන් මග ගමන් ගැන විතරක් බලලා නෙමෙයි. බොහෝ වෙලාවට මේක කටයුතු කරන්නේ කනෙක්ටිවිටි එක. එතකොට චෙන්නායි වල ඉඳලා කෙනෙක් කොළඹට ඇවිල්ලා කොළඹ ඉඳලා මෙල්බර්න් වලට යනවා වෙන්න පුළුවන්. එතකොට අපිට එන්නේ බිස්නස් මොඩල් එක මත තමයි මේ කෙටි දුර සඳහා වෙන ගමනාන්ත පිළිබඳ සලකා බලන්න වෙන්නේ. ඒතකොට ඒ පිළිබඳ තමයි ගුවන් මාර්ග ලාභය ලබන්න වෙන වශයෙන් නැගීම් කරන්න බෑ. කළ නොකළ යුතුයි කියන එක තමයි අපිට අපේ තියෙන හැඟීම. කෙසේ වුවත් ගුවන් මගින් ගුවන් සේවයේ මගින් ගුවන් මාර්ගවල කාර්ය සාධනය අඛණ්ඩව සමාලෝචනය කරන අවශ්‍ය උටට විද නිවැරදි ක්‍රියාවේ ක්‍රියාත්මක කිරීමක් කරනවා. අපි කාලෙන් කාලෙට එක් එක් රූට්ස් වල සහ ඒවත් වෙන කනෙක්ටිවිටි සලකලා බලලා ඒ කනෙක්ටිවිටි ඇනලිසිස් එක කළා. ඒකේ තියෙන මූල්‍ය ලාභය සහ පාඩුව පිළිබඳ ඇගීමක් කරලා සමහර අවස්ථාවන් වලදී ඒ ගුවන් නිශ්චිත ගුවන් ගමනාන්තයකදී අපිට ලාභ ලබන්නේ නැත්නම් සහ ඒවෙන් අනිකුත් කනෙක්ටිවිටි වල බර ලොකු බලපෑමක් කරන්නේ නැත්නම් ඒ වගේ දේවල් අපි ආහෝසි කරන්න කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට අබුඩාබි වෙත ගමන් කරන ගමන් වාර අපි 2025 සැප්තැම්බර් මාසයේ ඉඳලා නවත්තලා තියෙනවා. ඒ වගේම සමහර ගුවන් විශේෂයෙන් ඔය ආසියානු ගුවන් මාර්ගවල ලාභදායී තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට ව්‍යාපාරික පන්තියේ ආසන අඩු කිරීම, ඒ වගේම සාමාන්‍ය පන්තියේ ධාරිතාව වැඩි කිරීම, ඒ වගේම ගුවන් යානා දෙකක මැදිරි යලි ක්‍රියාත්මක කිරීම ආදී විවිධ උපක්‍රම භාවිතා කරලා ඒවා ලාභ වෙයි මෙහියුම් අලාභය අවම කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ගත්තොත් 2024-25 මූල්‍ය වර්ෂයේ සඳහා අපි තියෙන්නේ ඕවරෝල් ලෝඩ් ෆැක්ටර් එක 70.1 තියෙන්නේ. නමුත් මේ අවුරුදු 2026 ජනවාරි මාස වෙනකොට මේ OLF අගය 72.3 දක්වා වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව අපි කල්පනා කරනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තියෙන මූල්‍යමය තත්ත්වය යම්කිසි වර්ධනයක් අපි මේ වෙනකොට අත්පත් කරගෙන තියෙනවා. නමුත් ඒක තවමත් අර ලාභදායී තත්ත්වයට ගේන ප්‍රමාණය නෙමෙයි. එවගේම ඔබතුමා අහනවා කාර්ය මණ්ඩලය සහ ගුවන් යානා අතර අනුපාතය ඉහළගේ එක තියෙනවා කියන එක. ඒ සංඛ්‍යාව දැනට තියෙන්නේ ගුවන් යානයක් සඳහා කාර්ය මණ්ඩලය 127ක් වගේ යගයක්. නමුත් අර මේ වගේ ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීමේදී ගුවන් යානාවලට සාපේක්ෂවම කාර්ය මණ්ඩලය කියන එක තීරණය කරන්න බෑ. අපි හිතනවා සමහර සේවාවන් පවත්වාගෙන යාම සඳහා අපිට ඒ අවම සේවක සංඛ්‍යාව පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒ වගේම හත්වෙනි ප්‍රශ්නය හැටියට එතුමා අහන්නේ ඒ සඳහන් කරන මූල්‍ය වර්ෂය තුල ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විසින් ප්‍රවාහනය කරන ලද මුළු සංචාරකයේ ප්‍රතිශතය 2021 ඉඳලා 2024-25 දක්වා තියෙන තොරතුරු වගු මතින් ඉදිරිපත් කරනවා. මම ඒක සභාගත කරන අතරේ 2024-25 කාලය තුල ශ්‍රී ලංකාවට පැමිණි මුළු ගුවන් මගීන් සංඛ්‍යාව දහස් ගණනින් 4446ක්. මේකෙන් ශ්‍රී ලංකන් එයාලයින් එක හරහා 1744ක් පැමිණලා තියෙනවා. ඒ අනුව බැලුවහම මුළු ගුවන් මගීන් සංඛ්‍යාවෙන් 39%ක් ශ්‍රී ලංකන් එයාලයින් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. නමුත් මේක විශ්ලේෂණය කරලා බලද්දී උදාහරණයකට ගත්තොත් 2021 මේක 69%ක් ඒක 53 දක්වා අඩු වෙලා තියෙනවා. කිසියම් විදියක ප්‍රතිශතයේ අඩුවීමක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එවගේම අවසාන වශයෙන් අපකර කල්බඳු වගේ සහ ප්‍රතිමූල එදවුම් අවදානම් සහගත ස්වභාවයන් ඇතුළුව ඉදිරි අවුරුදු කාලයේදී සජයේ ප්‍රතික්ෂේපිත මූල්‍යාවරණයේ කොපමණ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය ස්ථාවරත් ඉලක්ක සමග කෙසේ පෙළ ගැසෙන්නේද කියන එක පිළිබඳ තමයි එතුමා ප්‍රශ්නය අහන්නේ. බැංකු ණය ප්‍රතිගෙවීම් හේතුවෙන් අනාගතයේ සිටුවේ හැකි අස්තමේතු ස්ථගන්ද ලැබීම් 2026 අප්‍රේල්වල අප්‍රේල් 30 වෙනි ඉඳලා 2030 දක්වා අප්‍රේල් 30 දක්වා වෙන තොරතුරු වගුගත කළ ඉදිරිපත් කළා තියෙනවා. මම ඒක සභාගත කරනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් 2026 අප්‍රේල් 30 වන විට මේ රුපියල් මිලියන වලින් 13318ක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක 2030 වෙනකොට 10432 දක්වා අඩු වෙයි කියලා අපි මේ වෙනකොට ඇස්තමේන්තු සකස් කරලා තියෙනවා. ඒ වගේම සෛරී බැඳුම් කරවල දැනට මිලියන 188ක් තමයි තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි අමතුමනි. බොහොම සවිස්තර උත්තරයක් එම තමයි පාර්ලිමේන්තුවේ දිය යුත්තේ. මේ සම්බන්ධයෙන් මම අහන්නේ එකක් තමයි, 2023-24 වර්ෂයේ ලාභයක් ලබාගෙන 2022-23 වර්ෂයේත් ලාභයක් ලබාගෙන 24 වෙනකොට අලාභයක් ලැබෙනවා. මේක 25-26 වෙනකොට ඊට වැඩි අධික ලාභයක් අලාභයක් ඇති වෙලා තිබෙනවා. ඒක තාම වාර්තා වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා 2025 වර්ෂයේ බෝනස්යක් ගෙව්වේ කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. මොකද අලාභ ගෙවන ආයතන වලට බෝනස් ගෙවීම තහනම් කරලා තිබෙනවා. ඉතින් මේක කොයි ආකාරයෙන්ද ඒක ගෙවලා තියෙන්නේ කියන එක අහනවා. වගේම IMF ඇත් එක්ක මේක සාකච්ඡාට බඳු වෙලා තියෙන ආයතනයක්. මේ සම්බන්ධයෙන් වාණිජීකරණයක් කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ඔබේ පිළිතුරේ 8 වෙනි එකේ යොමු කළ තිබ්බේ ඒකෙන් උත්තර ලබා ගන්න. නමුත් ඒක ඔබතුමා ලබා දුන්නේ නැති එකත් එකගව එකතු කරලා ඒකට උත්තරයක් දෙන්න කියන එක මම මේ අවශ්‍ය ඉල්ලනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම තර්කයක් හැටියට අලාභ ලබන ආයතනයක බෝනස් ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව තියෙන පනත වෙනත් විදිහකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමා දන්නවා ඒ පිළිබඳ. ඒ සේවකයන් අතර කාර්මික සාමය පවත්වාගෙන යාමත්, ඒ වගේම ගුවන් යානා මෙහෙයුම් කටයුතු වල බාධාවක් ඇති නොවීම කියන තත්ත්වයක් සලකලා බැලලා තමයි අර අනිකුත් ආයතනවල බෝනස් ගෙවන පදනමට වඩා අඩු වෙන් සලකලා බලලා බෝනස් වලට කිසියම් ගෙවීමක් කරන්න ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම කටයුතු කරලා තියෙනවා. මට හිතෙන ඒකත් එක්ක කිසි ගැටලුවක් මේ වෙනකොට පැන නැගිලත් නැහැ. මේ IMF පත් ක්‍රියාවලියත් එක්ක මේකේ ගැටලුවක් පැන නැගිලා නැහැ. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කෙටුම් මතා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක මොකද?
මම ගරු කතානායකතුමනි 29 මම ඔබතුමාට ඉදිරිපත් කරා. දැන් පෙරේදා මේක ඉදිරිපත් කරේ වරප්‍රසාද ප්‍රශ්නයක්. ඊයේ ඔබතුමා ඒකේ කොටසකට උත්තර දෙන්න දුන්නා. අද ඒක දෙන්නම් කියලා කිව්වා. මොකද මට හෙටත් පොඩි මගේ කාර්යයක් තියෙනවා යන්න තියෙනවා. ඒ නිසා මම බැලුවේ 29 පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ඍජුවම සම්බන්ධ අධිසූචනාවක් අන් සියලු යෝජනාවන් ද එදිනට නියමිත සියලු කටයුතු අභිභවා මුඛ්‍ය අස්ථානයේ ගනු ලැබිය යුත්තේය. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට ඍජුවම සම්බන්ධ ප්‍රශ්නයක් මැද්දී පැනගත් තිබෙන විට චන්ද්‍ර ප්‍රකාශ කිරීමට බෙදීමක් පවතින විටකදී හැර වරප්‍රසාද පිළිබඳ වූ කාරණයක් මත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කවර හෝ වේලාවකදී తాවකාලිකව නතර කරනු ලැබිය හැක. ඉතින් මම ඒ වගේම දෙවෙනි එක ගත්තොත් මම ඒක ඔබතුමාට දීලා තියෙන නිසා මට ඉඩ දෙන්න මේ කරුණා කරලා ඉදිරිපත් කරන්න.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දීර්ඝ ලිපියක් මට උදේ 8:53ට හම්බ වුණා. ඒ ලිපිය මම ලේකම් මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් මට වාර්තාවක් ලබා දෙන්න කියලා මම ඒ සම්බන්ධයෙන් ඔබතුමාට 29.1 වගේම 29.2 යටතේත් ඔබ කියවන හොඳයි කියලා හිතනවා. ඒ සම්බන්ධයෙන් මූලාසනයේ අවසරය ලබාගත යුත්තේ කියලා තියෙනවා. මම ලේකම් මණ්ඩලයෙන් වාර්තා ලබා ගත්ත පස්සේ ඔබතුමාට දැනුම්
කරනවා. 118 බලන්න කරුණා කරලා දස මේ ආචාර්ය දරණ වරප්‍රසාද පිළිවෙල කාර්ක සභාව. ඒක තියෙන්නේ බැලු බැල්මට පෙන්න පරිදි වරප්‍රසාද පිළිවෙල ප්‍රශ්නක් තියෙනවා
සම්බන්ධයෙන්
විභාග කිරීම විමර්ශනය කිරීම තියෙන්නේ කමිටුවට කරු කතා නැහැ. ඒ නිසා මට මේක ඉදිරිපත් කරන්න දෙන්න ඉතින් පස්සේ
29 එක
කරු කතා නැහැ තුමා
වාර්තා වල බාදීමට
දැන් ආයිත් මට මේක තව දවසකට මට ආපහු උදේ මට ආපහු මට වැඩවකයක් තියෙනවා.
ඔබතුමාට ලබා දීමට කටයුතු කරන ඉදිරියේ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී 50 කෙටුම්පත් හා යෝජනා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, විදුලි සංදේශ බදු සංශෝධන නැමැති පනත 50 කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
දිනවර කියවීම කවදාද?
2011 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම්පතකි.
දිනවර කියවීම කවදාද?
එත
අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the bill titled Finance Amendment to Parliament.
2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කිවීම කවදාද?
එත
පරිසර අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ජාතික පාරිසරික සංශෝධන නැමැති පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට මම පිළිගන්නමි.
1987 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කිවීම කවදාද?
හෙට.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 බේරා ගැනීම, පුනරුත්ථාපන සහ වස්තු සභාවකල පාර්ලිමේන්තු යෝජනා ගරු සභානායකතුමා.
අර කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද, අපර භාග 1:00 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? අපර භාග 5:30 කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තැබේ.
සභාව එකඟද?
හායි.